Wir haben Sendeable, Suhade, Adhyatmike, Ambalamate, Godunu, Kalyanamitra, Hitavatuni, Vishwasakaranava, Samadhaname, Manasika, Vivekeking, Ataikya, වෙහෙස බර දිනයක් වුවාට සැකයක් නෑ. කායික මහන්සිය හොඳටම ඇති. එමෙන්ම දවසේ නිමා නොකළ වැඩ කටයුතු එමටයි ඒ සියල්ල අතර පැයකට කහමාරකට සුහද අධ්‍යාත්මික අම්බලමට ගොඩවී ආගිය තොරතුරු කතාබස් කරන්නට ගිමන් නිවන්නට ඉතිරිව ඇති මගෙහි කිසියම් කොටසක් අවසාන කරන්නට අවශ්‍ය ශක්තිය දැක්ම ඇති කරගන්නට මේ කල්යාණ මිත්‍රයන් කරන කැපකිරීමට උපහාරයක් සදහම් සැඳෑව බුද්ධ දින ආධ්‍යාත්මික හෝරාව නිලම් භාවනා මධ්‍යස්ථානයේ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සෑම දෙනාගේම පරිශ්‍රමයෙන් මේ කල්යාණ මිත්‍රයන්ට පිදෙන උපහාර තිළිණයක් එමෙන්ම මෙබඳු වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධීකරණය තාක්ෂණික සහයෝගය අන්තර්ජාල පහසුකම් දැන් මේ සියල්ල එකින් එක බැලුවොත් තව බොහෝ පිරිසක් ඔබ අප අත්දකිනවා නම් කිසියම් සැනසෙල්ලක් මේ වැඩසටහන නිසා එමෙන්ම ලබනවා නම් කිසියම් අවබෝධයක් ඒ සියල්ලට උර දෙනවා දායක වෙනවා අනුග්‍රහය දක්වනවා එමෙන්ම මේ සෑම වැඩසටහනකටම පසු අකුරෙන් අකුර ලියන්න මොනතරම් ඉවසීමක් අවධානයක් කාලයක් වෙලාවක් ඕනකමක් තිබෙන්නට ඕනෙද සාරාංශය කියා අපට එවන්නේ සම්පූර්ණ වැඩසටහනම කීපතාවක් ඇහුවා ඇයි මේ සාරාංශයක් කරන්නේ නැතුව වචනයෙන් වචනේ ලියන්නේ පුංචි සංස්කරණයක් පමණක් කර සාරාංශයක් ලිව්වොත් ඇති නේද මේ හිතවතුන්ට මේ වැඩසටහනින් උපරිම ප්‍රයෝජන ගන්නට අවස්ථාවක් සලසා දෙන්නටයි ඒ කල්යාණ මිත්‍රයන් දෙපොළ මුළුමනින්ම වගේ මෙහෙම වචනයක්ම ලියන්නේ සංස්කරණය කරන්නේ නැවත කියවන්නට සලස්සන්නේ. ඉතින් කල්යාණ මිත්‍රේනි බින්දුන්නට මදි නැවත නැවත කෘතවේදී බව පල කරාටත් මදි කියන්න පුළුවන්. මේ මුළු පෑම එකහමාරම ඒ හිතේ හදවතේ අපි කාගෙත් ඇතිවෙන කෘතවේදීත්වය ඒ ස්තුතිය පුණ්‍යානුමෝදනාව න එළිදක්වන්න පුළුවන්. බොරුවට නෙවෙයි, අතිශයෝක්තියෙන් නොවෙයි, හදවතින්ම අවංකවම. ඒ කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ඔබ අප සම්බන්ධ කරන්න අපට සමීපවමින්නේ ඔබ අපත් අතර සිටින්නේ ආචාර්ය සුජාන්ති මෙනෙවිය ඉතුම්මියවත් අන් කිසි කෙනෙකුවත් වචනකින්වත් බලාපොරොත්තුවක් නෑ, අපේක්ෂාවක් නෑ. එබඳු ප්‍රශංසාවක් අගේ කිරීමක් හෝ නම සඳහන් කිරීම. නමුත් මේ එක අතකින් අපට වගකීමක් තිබෙනවා එබඳු උතුම් කල්යාණ මිත්‍රයන් නිස්සරණ අධ්‍යාසයෙන්, කියන කිසිවක් අපේක්ෂා නොකර මේ කරන කැපකිරීම ආයෝජනය අපතේ නොයවන්නට. ය මගෙත් වගකීමක්, ඔබෙත් වගකීමක්. එම නිසා තවත් එක් වැඩසටහනක් පමණයි කියන සැහැල්ලු හැඟීමම ගන්නේ නැතිව ඊට වඩා ටිකක් බරක් හිතට ගන්න වැඩසටහන් නම් එමටයි. සදහම් වැඩසටහන් 10,000 ගණනක් තිබෙනවා. මීට වඩා හරවත්, මීට වඩා ගැඹුරු, මීට වඩා ප්‍රායෝගික, මීට වඩා ඵලදායි. එනමුත් මේ වැඩසටහන ඍජුවම මේ ගමනට එළිය කරන අපට හැකි පමණින් මග ගැන අනාවරණය කරන්න උත්සාහ කරන වැඩසටහන. ඉතින් හිතවතුනි, කළ හැකි උපරීම කෘතඥතා පළ කිරීම තමා දසමයක් හරි ඉදිරියට ගමන් කිරීම. සතියෙන් සතිය එක තැන ලොප් වෙන්නේ නැතුව, ආපස්සට යන්නෙත් නැතිව අඩියෙන් අඩිය සතියෙන් සතිය පෙරට යෑම. ඒ අපේ වගකීමක්. ලිස්සලා යන්න බෑ. ලිස්සලා යන්නේ පල්ලමට. ලිස්සන අවස්ථා තියෙනවා. හැබැයි ලිස්සලා යන්නේ පල්ලමකට, ප්‍රපාතයකට. එකට. සමහර විට ගොඩේන්ට බැරි තරම් පල්ලමකට. මේ සදහම් මගේ ලිස්සී නෑ. එමේ ලිස්සල ඔහේ ලිස්ස ලිස්ස යන්ත බෑන්ස ලිස්සන්න බෑ. ලිස්සායම් නෑ. හැම අඩියක්ම හැම පියවරක්ම දැනගෙන වීරියෙන් ම තැබිය යුතුයි. එහෙම නැත්නම් එක තැන ඉන්න වෙනවා. ඒක තැන ඉන්නකොට වෙන්නේ ආපස්සට නොදැනුවත්වම තල්ලු වෙනවා. ලිස්සල යනවා ආපස්සට. අද මේ කරගත්ත ටික ඇති අනිත් ඈත් එක්ක බලනකොට සමාජයත් එක්ක බලනකොට මම බොහොම ඉදිරියෙන් ඉන්නේ. මේ කරගත්ත ටික ලබාගත්ත දියුණුව හොඳටම ඇති. පවුලේ අනිත් ඈත් එක්ක බලනකොට සමාජයේ රටේ ලෝකේ එහෙම කියලා අතහැර දැම්මොත් මේ ආපු තැනවත් ඉන්ට ලැබෙන්නේ නැහැ. මෙපමණ මහන්සියෙන් මේ කන්දේ කිසියම් කොටසක් තරණය කරාද එතන ඉන්ට ලැබෙන්නේ නැහැ. ආපහු යනවා. මුලටම හෝ යම් තැනකට ආපහු වැටෙනවා. ඒ තමයි න්‍යාය. ඒ තමයි හැටි. ඉතින් අඩුම ගානේ ආපහු නොවැටෙන තැනකටවත් මුළු කන්දම එක පිම්මට එක හුස්මට නගින්න බැරි වුණත් විශේෂයෙන් ගිහි අපට අවම වශයෙන් ආපහු නොවැටෙන තැනකටවත් එන්න පුළුවන් නම් අනේ ස්ථාවරයි කියන්න පුළුවන්. ස්ථාවරයි. ස්ථාවර කෙනෙක් කියන්න පුළුවන්. ඔය කරණීය සූත්‍රයේ පුද්ගලයන් වර්ග කරනවනේ මෛත්‍රී කිරීමේ පහසුව සඳහා. ඉතින් එතන එක යුගලයක් තමයි තසාවා තහවරාවා. හෙළවෙන සිදුවීම් නිසා වැටෙන ලිස්සන තසාව ත්‍රස්ත වෙන ඇදගෙන වැටෙන ලිස්සල යන ආ තසාවා ආ තාවරාව ස්ථාවර වූ නොවැටෙන ආපහු වැටෙන්නේ නැති ලිස්සන්නේ නැති මේ බඳු දැක්මක් අවශ්‍යයි මේ ගමනට. වඳින්ට නෙවෙයි මේ කන්ද අපි බලනකොට අපිට උඩින්නේ පේන්නේ ඔය ඉලක්ක. ඉතින් අපිට ඉහළින් තියෙන දේවල් වලට අපි ගරු කරනවා නේ. එනිසා ගරු කරන්න ඕන කෙනෙක් ඉන්නවා නම් අපිට වැඩිය උඩින් තමයි අසුන් ගන්නවන්නේ. අපි වාඩි වෙන්නේ ඊට පහළින්. අපි මේ සම්ප්‍රදාය මේ අනිත් පැත්තට කැරකිලා අපිට වැඩි ඉහළින් යමක් තිබෙනවද? ආය ගරු කළ යුතු දෙයක්, වැඳිය යුතු දෙයක්, පිදිය යුතු දෙයක්, වන්දනා කළ යුතු දෙයක්, ගරුමහු මන් දැක්විය යුතු, නමස්කාර කළ යුතු දෙයක් කියන හැඟීම ඇති කරනවා. කියන්න ඕනේ නැහැ. මේ තමයි ස්වභාවය. අපි කාට හරි ගරු කරන්න අපි ඉහළ තැනක් දෙනවා, උස් ස්ථානයක්, අපි මිටි තැනක ඉන්නේ. ඉතින් මේ මානසික මේ ආකල්පයේ අනිත් පැත්තට කැරකිලා කෙනෙක් හෝ යමක් අපට වඩා ඉහළින් තියෙනවා නම් අපි ඒට ගරු කරන්න පෙළඹෙනවා. දැන් එහෙම මේ නොවැටෙන තැනක් අපට වඩා ඉහළින් එනකොට නිකම්ම හිස නැමෙනවා. හිස නම ආචාර කරනවා, දෑත් බැඳ ආචාර කරනවා, වන්දනා කරනවා, හිතින් වන්දනා කරන්න හිතෙනවා, වචනයෙන් පසක පිහිටවලත් වදින්ට හිතෙනවා. දැන් පුද්ගලයෙකුට නම් වැඳට කමක් නැහැ. කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා නම් මිනිස්සෙක් හෝ වෙනත් ජීවියෙක් අපිට වඩා ඉහළ ආධ්‍යාත්මික තලයක ගතිගුණ වලින් වැඳට නමස්කාර කළාට, ගරු බුහුමන් කළාට, පූජා පැවැත්වුවට කමක් නැහැ. කමක් නැහැ විතරක් නෙවෙයි, කළ යුතුයි. නමුත් දැන් මේ මෙතන තියෙන එහෙම කෙනෙක් නෙවෙයි ඉන්නේ. ස්වභාවයකට වඳින්න ඕනේද? නොවැටෙන කෙනෙක් ඉන්නවා නම් එකම සිදුවීමකදී අප වැටෙන විට අනිත් කෙනා නොවැටී ඉන්නවා නම් අන්න වැන්දට කමක් නැහැ. එය ප්‍රතිහාරයක් නේ. අන්න කරකවල යුතු කෙනෙක්, බොහොමන් දැක්විය යුතු කෙනෙක්. හැබැයි ස්වභාවයක් නම් කුමටද වන්දනා, කුමටද නමස්කාර? ස්වභාවයකට භෞතික දෙයක් තියෙනවා නම් ඒත් කමක් නැහැ. දැන් සංකේතවලටත් අපි වඳිනවනේ, ගරු කරනවනේ, ජාතික කොඩියට ගරු කරනවා, වෙන සංකේතවලට ආගමික. ද එහෙම දෙයක්ුත් නෙමෙයිනේ. මේක දෙයක්ුත් නොවේයි, කෙනෙකුත් නොවේයි. බුදු ස්වභාවය නොකිපෙන බව අපි සරලව කියමුකෝ. නොකිපෙන බව. එහෙම නැත්නම් මුලා නොවන බව. එහෙමත් නැත්නම් ආකර්ෂණය නොවන ස්වභාවය. ආන්දන් තියෙනවා, හැබැයි අපි ඒවට ඇදිලා යන්නේ. කෙනෙකුට හිතෙන්ට පිළිවන් ඇදී යන්නේ කාන්දන් ගතිය නිසා. මේ දේවල් වල ලෝකේ තිබෙන ඉතින් එහෙම කාන්දන් ගතිය චුම්බකත්වයේ තියෙනවා නම් අප ඇදී යෑම ස්වභාවයක්. ඒක වළක්වන්න බෑ කියා නෑ. ඒ නිසා එහෙම හිතුවොත් ඉතින් මුළු ලෝකේම මේ චුම්බකත්වය ද්‍රව ද්‍රවීයතාවය වෙනස් කරන්න වෙනවා, උදාසීන කරන්න වෙනවා. එහෙම විශ්වයක් හදන්න වෙනවා අපිට ආකර්ෂණීය නවීන්ට. කාටද පුළුවන්? නෑ. මෙතන තිබෙනවා හේතුවක් ආකර්ෂණීය වෙන. අනේ හේතු හඳුනාගෙන නිෂ්ක්‍රීය කළොත් මොනතරම් ප්‍රබල චුම්බකත්වයක් තිබුණත්, කාන්දම් බලයක් තිබුණත් ගානක්වත් නැහැ. කිසිම චුම්බකත්වයකට බෑ එබඳු හිතක් ඇද බැඳ ගන්න. කෙසේ හෝ එබඳු මේ උදාහරණයකට ගත්තොත් එබඳු මොනම දෙයකටවත් ආකර්ෂණය නොවන, මොනම දෙයකටවත් කිපෙන්නේ නැති, මොනම දෙයකටවත් රැවටෙන්නේ නැති ස්වභාවය. එහෙම ස්වභාවයක් ගැන අපට අනුමානයක් ඇති වෙන විට අපි ඉන්න තැනට වඩා ඉහළ අපි ඉන්නේ පහළ විඥාන මට්ටමක නම් පහළ කියන්නේ වැටෙන තැනක ඉති වැටෙන්නේ පහළටනේ. ඉන්න වැටෙන ඒ බඳු මානසික මට්ටමක් ස්වභාවයක් ගැන අනුමානයක් ඇති වෙනකොට ඒ අනුමානයට වඳින්න ඕනද? වඳින්න ඕනද? පූජා පවත්වන්න ඕනද? නමස්කාර කරන්න අවශ්‍යද? කරන්න පුළුවන්ද? කෙනෙකුට වඳින්න පුළුවන්. පසඟ පිහිටවල වඳින්න පුළුවන්. ඒ නිසා වැඳිය යුතු පුද්ගලයන් ගැන දහමේ කියනවනේ. අංජලි කරණීයෝ කියලා අස්තාරිය මහා සංඝරත්නය ගැන ඇඟිලි බැඳ නමස්කාර කරන්න සුදුසුයි කියා. ඒ නෙවෙයි මේ ස්වභාවය. දැන් සංඝ ගුණ වල කියන්නේ ඒ ගුණ අතර එක ගුණයක් තමයි දුර සිට වුණත් ඇවිත් වඳින්න පුදන්න සුදුසු. දුර සිට ඇවිත් ඇඟිලි බැඳ වඳින්න සුදුසුයි. ඒ වගේම බුදු ගුණ වල ඒත් තියෙනවනේ දෙවි මිනිසුන්ට ශාස්ත්‍රු ගුරුවරයෙක් කියන එක. හැබැයි දැන් දහම් ගුණ වල එහෙම කතාවක් නැහැ. දහම් ගුණේ සක්හාතෝ භගවතා ධම්මෝ එතන කොහේ හරි කියනවද මේ වැඳින්ට තියෙන දෙයක් පුදන්ට තිබෙන දෙයක් නමස්කාර කරන්න හිස නමන්න නැහැම කිසි කතාවක් නැහැ. ඒ අවශ්‍යත් නැහැ කරන්නත් බෑ. කළා කියලා ලැබෙන ඵලයකුත් නැහැ. ධර්මතාවයකට වැඳා කියලා ලැබෙන ඵලයක් නැහැ. මේ හිතවතුනි මෙතන කාරණා තුනක් තිබෙනවා. පළවෙනි කාරණේ තමා ගැටලු ප්‍රශ්න. දෙවෙනි කාරණය විසඳුම්. ගැටලුවක් තියෙනවා නම් විසඳුමක් තිබෙන්න එපැයි. මේ විසඳුම කොහෙන්ද එන්නේ? කොහොමද මේ විසඳුම ලබා ගන්න? අන්න එතනදී තමයි ආගම් මතුනේ. ඒ විසඳුම මේ ඉන්න රජයේ නිලධාරියෙකුගෙන් පළාතේ ප්‍රධානීෙකුගෙන් ප්‍රභූවරයෙක්ගෙන් වෙද මහත්තයෙක්ගෙන් නැකත්කරුවෙකුගෙන් ප්‍රාදේශීය පාලකයෙකුගෙන් එහෙම නැතිනම් මහරජතුමාගෙන් ලබා ගන්න පිළිවන්නම් ආගම් අවශ්‍ය නැහැ. අපේ ගැටලුවලට පිළිතුරු AI ළඟ තියෙනවා නම් මොකටද ආගමක්? ආගම් ඕනේ. හැබැයි එහෙමනම් මේ ලෝකෙ මීට වඩා වෙනස්. නමුත් එහෙම ලබා ගන්නට පුළුවන් විසඳුම් තිබෙනවා, බැරි විසඳුමක් තියෙනවා. අපි පිළිතුරක් හොයාගෙන සරණක් හොයාගෙන කෙනෙක් ළඟට යනකොට ඒ තැනටත් ප්‍රශ්න තියෙනවා. දැන් ප්‍රශ්න නැති කෙනෙක් මුණ ගැහිලා තියෙනවා. ඔබේ ප්‍රශ්නේ විසඳගන්න ඔබ කෙනෙක් ළඟට යනවා පිළිසරණක් හොයාගෙන. ඔබට වඩා ඉහළින් ඉන්න ප්‍රධානීෙක් ළඟට, පාලකයෙකු ළඟට, දැනුම තියෙන, බුද්ධිය තියෙන කෙනෙක් ළඟට අත්දැකීම්. ඔබේ ප්‍රශ්නේ විසඳෙයි. හැබැයි එතුමාට හෝ එතුමියට ප්‍රශ්න නැද්ද? එතුමියත් එතුමාත් තව කෙනෙක් ළඟට යනවා. දැන් මෙහෙම මෙහෙම ගිහිලා අවසානයේ යන කෙනා අපි හිතමුකෝ සක්විති රජ කෙනෙක් කියා මුළු විශ්වයටම, නැත්නම් මේ පෘථුවියට. මේ ප්‍රශ්න නැද්ද? අපි යන්නේ යන්නේ අපිට තේරෙනවා අපට වඩා ප්‍රශ්න තිබෙනවා, අපට වඩා ගැටලු තිබෙනවා. දැන් මෙහෙම ගිහිල්ලා කාටද කියන්නේ? අපිට නම් කියන්න කෙනෙක් අපට උඩින් ඉන්නවා. හැබැයි ඒ අපි හැම කෙනාටම වැඩි ඉහළින් මේ පොළොවේ ඉන්නවා නම් කවුරු හරි එතුමාගේ එතුමියගේ ප්‍රශ්න කියන්නේ කාටද? ආගම. අන්න ආගම. ඉතින් මේ ආගමයි දේශපාලනය එකට යන්නේ කවදත් ලෝකී. දේශපාලනයෙන් විසඳිය නොහැකි ප්‍රශ්න ආගමට බාර දුන්නා. එතකොට මේක තමයි දෙවෙනි කාරණේ. පළවෙනි කාරණේ අපට ගැටලු තිබෙනවා. දෙවෙනි කාරණේ මේ ගැටලු සමහර මේ ලෝකේ ඉන්න අයගෙන් අපට විසඳගන්න පුළුවන් බැරි කොටසක් තියෙනවා. ඒ සඳහා තමයි ආගම. ආගම කියන්නේ කුමක්ද? මේ ප්‍රශ්න දුක් පීඩා ගැහැට සියල්ලම අපට කෙනෙක් එවන දේවල් දෙන දේවල් හේතු දෙකක් නිසා. එකක් තමයි දඬුවමක් විදිහට අපේ අයහපත් අතීත කල්පිරියාවට දෙන දඬුවමක්. දෙවන හේතුව තමයි අපව පරීක්ෂා කරන්න. මොනතරම් භක්තියක් තිබෙනවද? අපි භක්තිය අතහරිනවද? ප්‍රශ්න එන්නේ කිසි වැඩක් නැහැ. මේ පමණ හොඳින් හිටියා, සිල් අරගෙන හිටියා, මස් මාළු කන්නේ නැතුව හිටියා, හැමදේම ආගම ඇදහැව්වා. ඒත් බලන්න මට තියෙන ප්‍රශ්න මෙහෙම, මා වගේ භක්තිවන්තයෙක් නොවේ අරයා. නමුත් එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මිනිස්සයා පන්සල් යන්නෙත් නැහැ, පල්ලි යන්නෙත් නැහැ. හොඳට කනවා පොනවා. හැබැයි මට වැඩිය හොඳින් ඉන්නේ. සම මේවා තේරුමක් නැහැ. මෙහෙම කෙනෙක් අතාරිනවද බලන්න පරීක්ෂා සඳහා ප්‍රශ්න ඇති කරනවා කියන මේ කාරණා දෙක තමයි සාමාන්‍යයෙන් ආගමක් කියන්නේ. මේ ගැටලු මොන ගැටලුව වුණත් එක්කෝ අපේ අතීත වරදකට දෙන දඬුවමක්, නැතිනම් අප මොනතරම් දුරට ස්ථිර විශ්වාසයක ඉන්නවද නැද්ද කියලා පරීක්ෂා කරන්නට පවත්වන විභාගය. දැන් මේ තමයි දෙවෙනි කාරණය. එහෙමනම් මේ හැම ගැටලුවකටම මුහුණ දෙන්න වෙනවා. මේක පරීක්ෂණයක් නම් මුහුණ දෙන්න ඕන. මුහුණ දෙනවා. හැබැයි විශ්වාසය අතාරින්නේ නැහැ. මොන විශ්වාසයේද? අපෝ පරීක්ෂා කරන කෙනා පිළිබඳව තිබෙන විශ්වාසය. දඬුවමක් නම් ඉතින් ඒක, ඒත් අපට දඬුවම් දෙන ඒ කෙනා පිළිබඳ තියෙන භක්තිය අතාරින්නේ. අත් නොහැර දිගින් දිගටම දිගින් දිගටම ඉල්ලා සිටින්ට වෙනවා විසඳුමක් එවන්න, පිළිතුරක් එවන්න, ගලවා ගන්න. දැන් මේ එකයි දෙකයි, මේ දෙක එකක් ගැටලු තියෙනවා. අනිත් එක ඒ ගැටලු පිළිබඳ ආගම් දෙන නිර්වචන තියෙනවා. ඒ නිර්වචන බොහොම සමානයි හැම ආගමක්ම දෙන. ඒ නිසා ආගම කියනවා මේ ප්‍රශ්න ඇති කරන්න මේ හේතු නිසා අවශ්‍ය නම් ප්‍රශ්න නැතුව ඉන්න ඉල්ලා හිටින්ට, ප්‍රශ්න නැති ජීවිතයක් ඉල්ලන්න, යදින්න, යාඥා කරන්න. ඉතින් එහි ප්‍රතිඵලක් ඇති. ප්‍රතිඵලයක් නැතිනම් මේ අවුරුදු දහස් ගණනක් පවතින්න බෑනේ. ප්‍රතිඵල තියෙනවා ඉල්ලුවොත් සමහර දේ ලැබෙයි. එතෙන්දී වන්දනාව අත්‍යවශ්‍යයි. වන්දනාව, යාඥාව, නමස්කාරය මේ සියල්ල ඕනේ. තුන්වෙනි කාරණේ මොන කුමක්ද? එහෙමනම් තුන්වෙනි කාරණේ තමා මෙතන ධර්මතාවයක් තිබෙන්නේ. ධර්මතාවක් තරහ එන්නේ ධර්මතාවයක් නිසා, දුක හිතෙන්නේ ධර්මතාවක් නිසා. කවුරුවත් නැහැ ඒ පිටිපස්සේ, කිසි කෙනෙක් නැහැ. මේ තමයි තුන්වෙනි කාරණය, ධර්මතා පිළිබඳ කවුරුවත් නැහැ. තිබෙන්නේ ධර්මතාවක්. එතට තරහ නොගැන සිටීමත් ධර්මතාවක්, තරහ ගැනීමත් ධර්මතාවක්, නොගෙන සිටීමත් ධර්මතාවක්. මේ හැම සිදුවීමක්ම පිටිපස්ස තිබෙන්නේ ධර්මතාව. මේ ධර්මතා නම් ඇත්ත, අර දෙවෙනි කාරණය අවශ්‍ය නැහැ. අවලංගු කාසියක් බවට පත් වෙනවා. ධර්මතාවයකට වඳින්න ඕනද? ධර්මතාවයකට පූජා පවත්වන්න ඕනද? පැවැත්වුවා කියලා ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? ඒ ධර්මතාවය දන්නවද? අපි වන්දනා කරනවා කියා, පූජා පවත්වනවා කියා, උදාහරණයක් විදිහට වතුර පහළටනේ ගලන් යන්නේ. පහළට ගලන් යන්නේ ගුරුත්වාකර්ෂණය නිසා කියලා කියනවා. මේක ධර්මතාවක් නේ, ගුරුත්වාකර්ෂණය ධර්මතාවක්. මේ ධර්මතාවට වඳින්න ඕනද? ගරු කරන්න ඕනද? පූජාවක් පවත්වන්න කරා කියලා ගුරුත්වාකර්ෂණය වෙනස් වෙනවද? ගුරුත්වාකර්ෂණය සතුටු වෙනවද? ගුරුත්වාකර්ෂණයට දැනෙනවද? අප කිසියම් භාෂාවකින් ප්‍රශංසා කරනවා කියා, නැතිනම් ඉල්ලා සිටිනවා කියා, උඩට ආපහු වතුර යවන්න කියලා, පහළට නෙමෙයි උඩට නේ. ඒ නිෂ්ඵලයි. එහෙනම් ප්‍රතිඵල කුමක්ද? ප්‍රතිඵලයක් ලැබෙන්නේ අන ධර්මතාවය හොයාගන්න. ජලයේ ඉහළට එන ධර්මතාවයක් තිබෙනවා. මුදේ වතුර අහසට යන්නේ ධර්මතාවක් නිසානේ, කවුරුවත් උඩට අදින නිසා නොවේනේ. ඒක ධර්මතාවක්. වාෂ්ප වුණාම ජලයේ ඉහළට යනවා. මේ තවත් ධර්මතා තිබෙනවා. එකම න්‍යායක් නෙවෙයි, තව ක්‍රම තිබෙනවා. ඒ ක්‍රමයක් හොයාගන්න. ඉහළට වතුර අවශ්‍ය නම් පහළ තියෙන වතුර උඩට ගන්න ක්‍රමයක් හොයාගන්න. වැඳ වැඳ හිටියා කියලා එන්නේ නැහැ. මෙන්න මේ හේතුවයි ඵලයයි. ඵලයයි හේතුවයි අතර තිබෙන අන්‍යෝන්‍ය සබඳියාව සම්බන්ධය සොයා ගැනීමට තමා සීබුද්ධිය අවශ්‍ය. සීබුද්ධිය වනවෙන්නේ සඳහා. සීබුද්ධිය තියෙනවද නැද්ද දැනගන්න පිළිවන් ප්‍රායෝගිකම නිදර්ශනය තමා කිසියම් දෙයක් වෙනකොට ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මට මෙහෙම වෙන්නේ නෙවෙයි. එහෙමනේ, ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මටම මෙහෙම වෙන්නේ? ඒ අනවශ්‍ය ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයත් එක්ක අප අසරණ වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මට නෙමෙයි, කාටත් ඇයි මෙහෙම වෙන්නේ? ඇයි? ඇයි කියන ප්‍රශ්නයත් සමග ආපස්සට යනවා, පිටිපසට යනවා. ඵලයේ පිටිපසට යනවා, සිදුවීමේ පිටිපසට. කවුරු හරි ඉන්නවද? නෑ. නම් මොනවද ධර්මතා? අන්න මේ පේන සිදුවීමයි නොපෙනෙන ධර්මතායි අතර සම්බන්ධය අනාවරණය කර ගැනීමයි සීබුද්ධියේ කාර්යය. ප්‍රතිඵලත් එක්ක හැප්පීම නොවේයි. ප්‍රතිඵල නිසා ඵලයක් නිසා අක්‍රියකාරී වීමත් නොවේයි. ඵලයක් ඉදිරියේ, සිදුවීමක් ඉදිරියේ නිෂ්ක්‍රීය තත්වයකට පත් වෙලා අනේ අපොයි කියා ගැනීමත් ඒ හැම අවස්ථාවකම සීබුද්ධිය නැති වෙනවා. සිහිබුද්ධිය ඇති වුණොත් කුමක්ද හේතුව? කුමක්ද හේතුව? කාගෙන්වත් අහන්නේ? අහන්නත් පුළුවන්. කාගෙන්වත් අහන්නේ? සිදුවීමෙන් තමයි අහන්නේ. ඒ සිද්ධියෙන් තමයි අපි අහන්නේ හේතුව කුමක්. සිදුවීම හරහා ඒ දෙබෑ කරගෙන ඒ තිරේ ඉරාගෙන පිටිපස්සට යනවා, විනිවිද යනවා. භාවනාව කියන්නේ මේකයි. භාවනාව මෙතන විශ්වාසයට ලොකු ඉඩක් නැහැ. පුංචි විශ්වාසයක් තිබුණාවේ තියෙන එක හොඳයි. හැබැයි විශ්වාසයට වඩා සීබුද්ධියට තමා වැඩි අවස්ථා, වැඩි ඉඩ දිය යුත්තේ. මෙය වැටහෙන්න ඕන කාරණයක්. කුමක්ද? ප්‍රශ්නයක් වුණු හැම අවස්ථාවකම බැලුවොත් වැටහෙනවද සීබුද්ධියේ අඩුවක් නිසයි අනාගත්තේ, අවුල් කරගත්තේ, හොඳට තිබුණු දේ අවුල් කරගත්තේ, අවුල්ව තිබුණු දේ වියවුලක් බවට පත් කරගත්තේ සිහිපුද්ධි අඩුවක් නිසා. අන්න හේතුව දකින්න මේ වචනේ නෙමෙයි, සිහිබුද්ධිය කියන වචනේ නොවේ. ඒ සිදුවීමත් එක්ක බලන්න. ඒ බලන බලන හැම අවස්ථාවකම පෙනෙනවා නම් සිහිබුද්ධියෙන් හිටියානම් මෙහෙම වෙන්නේ නැහැ, මෙහෙම නොවෙන්න තිබුණා. සීබුද්ධියෙන් හිටිය අවස්ථාවල එහෙම වුණේ නැහැ. එහෙමනම් සීබුද්ධියට ගාතාවක් හදාගෙන වැන්දොත් හරියයිද? මල් පූජා කළොත් සීබුද්ධියට? සීබුද්ධිය ලැබෙයිද? වැඩියෙන් එයිද සීබුද්ධියා මට මෙයා වඳිනවා, මට ගරු කරනවා, මට පූජා කරනවා, ඒ නිසා වැඩිපුර මගේ ඇල්ම බැල්ම මේ තැනැත්තට දෙන්න ඕනි කියන එක ධර්මතාවක්. සීබුද්ධිය කියන්නේ ධර්මතාවක්. ඒ පාවිච්චි කරන්න, ඒ ධර්මතාව පාවිච්චි කරන්න, භාවිතා කරන්න. භාවිතයේ හැර ධර්මතා වලින් සරණක් ලබා ගන්නට වෙන ක්‍රමයක් නැහැ, මන්තරයක් නැහැ ධර්මතාවයකින් ප්‍රයෝජන ගන්න. මේ භාවනාව හිතවතුනි අපව ගෙනියනවා හැම ගැටලුවක් සමගම මේ සිහිබුද්ධිය ළඟට. සිහිබුද්ධියේ අඩුවක් නිසායි මෙහෙම ගැටලුවක් හදාගත්තේ, වවාගත්තේ. ගැටලු හදනවා කියා නොවේ, සැපක් හදාගන්නවා කියලා. නමුත් හැදිලා තියෙන්නේ ගැටලුවක්. අන්න මුලම සිහිබුද්ධිය තිබුණේ නැහැ. ඒ නිසා සිහිබුද්ධිය පිළිබඳවත් භාවනා කළ යුතුයි. සිහිබුද්ධියත් ඕනේ භාවනාවට. හැබැයි සිහිබුද්ධිය ගැනත් භාවනා කරන්න පුළුවන් කළ යුතුයි. ඒ චේතනාවෙන් උත්සාහයක් අරගෙන බලමු කොහොමද සිහිබුද්ධිය ගැන භාවනා කරන්නේ. මේ සුහද ආධ්‍යාත්මික අම්බලමේ සිට භාවනා කරමු. පහුගිය අම්බලමේ සිට මේ අම්බලමට පැමිණෙන ගමනේදී ගෙවුණු සතියේ වුණු සිදුවීම් විශේෂයෙන් ප්‍රශ්නයක් කියන, ගැටලුවක් කියන, අර්බුදයක් කියන ලේබලේ අලවන සිදුවීම් ප්‍රශ්නයක් කියා හිතුණු, දැනුණු ඒ අවස්ථාව හොඳින් දිගහැරලා බලන්න. කවර හේතුවක් නිසාද එතනදී විඳේ? විඳීමක් කළා නම් මන නමින් හෝ අසහනයක්, දුකක්, පීඩාවක් වින්දනම් එසේ වින්දේ මොන හේතුව නිසාද? සිදුවීම හරියට තේරුම් නොගැනීම, වටහා නොගැනීම, කිව්දේ නිවැරදිව අවබෝධ කර නොගැනීම, කිව යුතු දේ කුමක්ද, නොකිව යුතු දේ කුමක්ද තේරුම් බේරුම් කරගන්නට බැරිවීම, අදිසිවීම, බලාපොරොත්තු විය නොහැකි දේ බලාපොරොත්තු වීම, මේ නිදර්ශන කිහිපයක් බලන්න. විඳේ මොන හේතුව නිසාද? සිදුවීම ප්‍රශ්නයක් කරගත්තේ කවුද? එසේම එබඳු අර්බුදයක් බවට පත්කරගත් සිදුවීමක් ගැන භාවනා කළා වගේම අර්බුදයක් බවට පත්කර නොගත් සිදුවීමක් සමහර විටේටත් වඩා ප්‍රබල සිදුවීමක් ගෙවුණු සතියේ මතක් කරගන්න පිළිවන්. අප්ලාගෙන ඉබඳු සිදුවීමක් පිළිබඳ මතකය ආරල බලන්න. එය දුකක් නොවුනේ ඇයි? එතනදී වින්දේ නැත්තේ මොන හේතුවක් නිසාද? ඒ අනාවරණයන් සමග සාකච්ඡාවට අවස්ථාව මේ භාවනා බන්දක ගැනත් අද දවසේ ඇහුණු පණිවිඩය ගැනත් එමෙන්ම ගිය සතියේ ලැබුණු පණිවිඩය ගැන කළ භාවිතය ගැනත් කියවන්නට ලැබුණු සාරාංශය ගැනත් කතා කරන වෙලාව ප්‍රශ්න විදිහට අත්දැකීම් ලෙසත් අහන්න කියන්න.
තිරුවන් සරණයි ගෞතමනි. දැන් අපි මෙහෙම මේ භාවනාව කරගෙන යද්දී අපි එදිනෙදා තියෙන රාජකාරී වලට සමහර වෙලාවට තියෙන වීරිය අඩු වෙන ගතියක් වගේ තියෙනවා. ඒක කොහොමද අපි වීරිය වැඩි කරගන්නේ?
ආ, ඒ කියන්නේ තිබුණු වීරිය අඩු වුණා.
චුට්ටි මේ ප්‍රමාදයක් වගේ වැඩවල පොඩි ප්‍රමාදයක් වගේ තමයි අත මේ වට තියෙන අවධානය චුට්ටක් අඩු වෙන ගතියක් වගේ තියෙනවා නම් ඒක
එහෙම වෙන්න පුළුවනි.
මොකද මේ
ඔව් එහෙම වෙන්න පිළිවෙණි. භාවනා කරන්නේදී අපි වෙනස් වෙන්නනේ. ඒ වෙනස් වෙනකොට දෙවිධයකට වෙනස් වෙන්න පුළුවන්. එකක් තමයි මේ කරගන්න බැරුව තිබිච්ච වැඩත් දෙයට කරන්න පුළුවන් වෙනවා භාවනාව පටන් ගත්තාම. බෑ කියලා හිතෙන් හිතියදී, අමාරුයි කියලා හිතන් හිතියදී පහසු වෙනවා, පුළුවන් වෙනවා. කල්දාපු වැඩ කරන්න වෙලාවක් හම්බෙනවා. දෙවෙනි වෙනස තමයි ටික මන්දගාමී වෙන ගතියකුත් තිබෙනවා. ඉතින් මෙතන තේරුම් ගන්න තියෙන්නේ අපේ වේගය භාවනා වෙනස් කරනවා. සමහර විට දුවන්න ඕනේ අවස්ථාවක දුවන්න, ඇවිදින්න ඕනේ වෙලාවක ඇවිදින්න, හයියෙන් ඇවිදින්න ඕනේ වෙලාවක හයියෙන් ඇවිදින්න, හෙමින් ඇවිදින්න අවශ්‍ය වෙලාවක හෙමින් ඇවිදින්න, නවතින්න ඕනේ වෙලාවක නවතින්න. මේ විදිහට මේ සියල්ල තීරණය කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ තැන හැටියට පොදුයි කියන්න බෑ. හැබැයි දැන් මේ හැකියාව එකපාරටම මේ සියල්ල ලැබෙන්නේ ඉති වේගේ වෙනස් වෙනවා, අඩු වෙනවා, බොහෝ විට වේගය අඩු වෙනවා. හැබැයි මේ තත්ත්වයේ දිග දැනුවත් වෙලා තියෙනවා. දැනුවත් වීම හොඳයි. ඒ දැනුවත් වීම නිසාම අපිට ඕනි වේගයකට ගන්න පුළුවන්. මීට වඩා වේගවත් වෙන්න ඕනේ අවස්ථාවල වේගින් වැඩ කරන්න පුළුවන්. ඒ වේගය තීරණ ගැනීමේ වේගය, තීරණ ක්‍රියාත්මක කිරීමේ වේගය විදිහට ඒ වේගය. හැබැයි ආවේගයක් නෑ. ආවේගයක් නෙමෙයි, තීරණ ගන්න පුළුවන් ක්ෂණයෙන් ඒ තීරණ, හරි තීරණ, වඩාත් නිවැරදි තීරණ ක්‍රියාත්මක කරන්නත් පුළුවන් හිත හිතින් නැතුව. ඉතින් මෙතන බලන්න මොන වැඩවලදීද වැඩිපුර ප්‍රමාදයේ ඉන්නේ කියලා. හැම වැඩකදීම එනවද? එහෙම නැත්නම් කිසියම් තෝරාගත් කාර්යයන් වලදීද මේ ප්‍රමාදයේ වෙන්නේ? අන්න ඒකත් හොයාගන්න. හොයාගෙන තීරණයක් ගන්න පුළුවන් මේ වේගය කළමනාකරණය කරගැනීම. ඒත් එහෙම වැඩ දාද දවසේ හෙට දවසේ තියෙනවා නම් නැත්නම් ටිකක් මීට වැඩිය කාර්යක්ෂම වෙන්න ඕනේ. එහෙම බලන්න. ඒතර පමාවීම තුල කාලේ ඉතිරි වෙන්න එපැයි. එහෙම වෙනවද බලන්න. කාලේ ඉතිරි වෙනවද? එහෙම නැත්නම් මේ හිතේ මේව වැඩක් නෑ, කොච්චර වැඩ කරත් ඉතින් අන්තිමට ඉතිරි වෙන දෙයක් නෑනේ වගේ, එහෙම මේ නිස්සාරත්වයේ කලකිරීම නිසා වැඩ අනවශ්‍යයි කියන තීරණයට කෙනෙක් යටිහිතින් හරියාවොත් ඒත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණේත් හොයාගන්න. ඇත්ත ඉතින් ඔය කරන වැඩවලින් ඒවලට ලැබෙන ප්‍රයෝජන මිසක් අවසාන වශයෙන් මොනවත් ඉතිරි වෙන්නේ නැහැ නේ. ඇත්ත. ඕනෑම දෙයක් එහෙම තමයි. මේ සාකච්ඡා වුණත් එහෙමයි. හැබැයි ඒ ප්‍රයෝජනේ දකින්න, එතෙන්දී ලැබෙන ප්‍රයෝජනේ දකින්න අපි කරන හැම වැඩකදීම විශේෂයෙන් ලෞකිකයි කියන රැකියාවත් එක්ක තියෙන කාර්යභාරයෙන් ලැබෙන ප්‍රයෝජනේ බලන්න. ජීවත් වෙන්න අඩුම ගානේ ජීවත් වෙන්න, ඊළඟට දරු පවුලක් ජීවත් කරවන්න, ප්‍රතිලාභ ලැබෙනවනේ. ඉතින් ඒ එහෙමනම් අපින් වෙන්න ඕනේ වගකීමක් තිබෙනවා. බලන්න ඒ වගකීම මගහැරෙනවද? මගහැරෙනවා කියන්නේ අපි ණය වෙනවා. ණය කියන්නේ මේ කාර්යයට ණය වෙනවා, අපි ගන්න දෙයට. නිසා ණය නොවන කෙනෙක් වෙන්න අන්න ඒ හැඟීමත් හිතට ඇති කරගෙන බලන්න මේ කොතන කොතනදීද ප්‍රමාදේ එන්නේ, කරන්න ඕනේ මොනවද කියලා හොයා බලන තැනදීද, කළ යුතු දේ කුමක්ද කියා තීරණය කරන තැනදීද, ඒ තීරණය ක්‍රියාත්මක කරන තැනදීද, මේ අවස්ථා තුනෙන් කොතනද මේ ප්‍රමාදේ වෙන්නේ බලලා අඳුනගෙන අන්න එතනදී ටිකක් කාර්යක්ෂම වෙන්න, තීරණයකට එන්න, වීරිය කරන්න. එහෙම තීරණයක් ගත්තොත් ආ ඒ තීරණය ක්‍රියාත්මක කරන්න වීරිය කළොත් ආතතියකින් තොරව ප්‍රමාදයෙන් අත්හැර ගන්න
පුළුවන්. මොහොත්පින් ගුරුතුමනි.
හොඳයි.
සරයි සර.
ඔව්.
අපේ හිත එහෙම නැත්නම් මගේ හිත හැම වෙලේම මොකක් කරි කරන්න තමයි බලන්නේ. අලුත් දෙයක් බලන්න, අලුත් දෙයක් කියන්න, පොතක් කියවන්න, අලුත් දෙයක් හිතන්න, අලුත් දැනුමක් අඳින්න, එහෙම නැත්නම් අලුත් කෑමක් කන්න. එයා නිකන් ඉන්න කැමතිම නැහැ. සිහි මේක දිහා බලනකොට මට තේරෙනවා මම එකම විදියට තමයි හිතන්නේ, එකම දේවල් තමයි බලන්නේ, එකම ඇඳුම් පාටවට තමයි කැමති, එකම කැමාරුකට තමයි කැමති. හැබැයි සිහි බුද්ධියෙන් බලනකොට හේතු හොයාගෙන යනකොට මේවා කොහෙන් ආවද, කවුද දුන්නේ කියලා පිළිම ගැටලුවක් මතුවෙනවා. තවත් ඉතින් කියනවා නම් සමහර වෙලාවට මම එකම තැන කරකිනවා වගේ දැනෙනවා. මොකද මම එකම පැටර්න් එකකට තමයි ඉන්නේ. හැබැයි සිහි බුද්ධිය මතක් කරලා දෙනවා ওই පැටර්න් එකෙන් ගැලවෙන්න පුළුවන්, වෙන විදිහකටත් හිතන්න පුළුවන්, හිතුවොත් ඕකෙන් ගැලවෙන්න පුළුවන් කියන සිහිපොත් අපිට ලැබලා දෙනවා. මම එහෙම කියව හරිද සර්?
මේ ඔව් මම කියලා මම කියා කියන්නේ පැටර්න් එකකට. දැන් පැටර්න් එකක් නැත්තම් මම කියන්න බෑනේ මොනවටද මම කියන්නේ. අනිත් අයට වැඩිය වෙනස් ඉන්නනේ මම කියන්නේ. මේ වෙනස් වෙන්නේ මෙතන මේ පැටර්න් එකේ වෙනස්කම. විලාසිතාවේ වෙනසක් තිබෙනවා. හිතන විලාසිතාව, කතා කරන විලාසිතාව, වැඩ කරන විලාසිතාව, කැමති දේවල්, අකමැති දේවල්, කැමති දෙයක් වෙනකොට ප්‍රතිචාර දක්වන විලාසිතාව, අකමැති දෙයක් වෙනකොට ප්‍රතික්‍රියා කරන විලාසිතා, මේවා අනන්‍යයි. අනන්‍ය කියන්නේ මගේ විදිහ, තව කෙනෙක්ගේ විදිය වෙනස්. ඉතින් මෙන්න මේ විදිය තමා මම කියන්නේ. මම කියන කාරණය මේ ඉස්මතු වෙන්නේ ඔය විලාසිතාවෙන් තමයි. මේ හැම විලාසිතාවම එක නම්, කියන්නේ එකම විලාසිතාවකට නම් හැමෝම වැඩ කරන්නේ, හිතන්නේ, කන්නේ බොන්නේ. එහෙමනම් මමෙක් හොයාගන්න බැහැ. මොකද වෙන්නේ එහෙමනම්? වෙනස අඩුයි, වෙනසක් නැහැ. එහෙම ලෝකත් ඇති, වෙනස්කම් අඩු ලෝක ඇති. හැබැයි මේ ලෝකේ නම් වෙන විවිධත්වයක් තිබෙනවා. නානත්ත සංඥා, නානත්ත කාය, මේ ලොකු විවිධත්වයක් තිබෙනවා. දැන් ඒ කාරණය ඔබතුමා අනාවරණය කර ගැනීම හරි වටිනවා. මේ මම කියා කියන්නේ මේ මෙන්න මේ කාරණාවලට. තවත් කාරණා තියෙන්න පුළුවන්, තාම අපි හඳුනා නොගත්ත. මෙන්න මේකට කැමැති පාටක් තිබෙනවා, හොයාගෙන යන පරිසරයක් තිබෙනවා, රහයි කියන කෑම වර්ග තිබෙනවා, හොඳයි කියන මිනිස්සු ඉන්නවා. මේ මේවා මේ මෙහෙම උනේ කොහොමද? කොහොමද මේ ඉතින් බලන්න මේ කෑම වර්ගයකට කොහොමද කැමති උනේ? එක කෑම වර්ගයක් අරන් බලන්න. ඒ කෑමත් එක්ක යන්න අතීතයට 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 යන්න. එතකොට මතක් වුණ තිස් ඉස්සලා මේ ආහාරය ගත්ත දවස මතක් කරගන්න පුළුවන් නම් වැඩි හොඳයි. එහෙම බලනකොට මතුවෙන කාරණා කීපයක්ම තිබෙනවා. ඒවා ඉතින් කතා කරනවට වඩා හොඳයි හැමෝම ඒ පරිශ්‍රණය කර තමන්ම මතු කරගන්න. එකම හේතුවක් නොවේ. හේතු ගණනාවක් නිසායි මම විදිහට අද ඉන්නේ. මම විදිහට අද ඉන්නේ එකම හේතුවක් නිසා නොවේ. හේතු නිසා. හේතුවක් නැතුවත් නොවේ. මේ නිසා තමයි මම කියන කාරණයක් සංස්කාරයක් විදිහට තහම කියන්නේ. මම කියන්නේ සංස්කාරයක්. සකස් වුණු සකස් වෙන දෙයක්. ඒ කාරණය අනාවරණය වුණාම එනයි ඉතින් මට වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ හැදුණු දෙයක් පමණක් නොවේ, හැදෙන දෙයකුත් මේ වෙලාවේ සංස්කරණයක් වෙනවා. සංකතයක් පමණක් නොවේ සංකාරයක් මේ වෙලාවෙත් හැදෙනවා. අනේ නිසා ඒ කොහොමද හැදෙන්න ඕනේ කියන තීරණයක් ගත්තොත් ඒ විදිහට වෙනස් වෙන්න පුළුවන්. දෙවි කෙනෙක් වෙන්න ඕන නම් දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. බ්‍රහ්මීක් වෙන්න ඕන නම් බ්‍රහ්මීක් වෙන්නත් පුළුවන්. මේ ජීවිතේ මරණට පස්සේ වෙන්නෙත් ඉතින් මේ ජීවිතේ හැමොනොත්නේ මේ ජීවිතේම පුළුවන්. ඒ පාර හොයාගෙන මෙන්න මෙහෙම හිටියොත් පුළුවන් කියලා ඒ පාරේ යන්න ගියවහම වෙනවා. ඉතින් මේ පාරවල් ඕනේ තරම් තියෙනවා. හැබැයි එහෙම පාරවල් නැහැ කියලා මේ අපි එකම ලතාවකට විලාසිතාවකටම කටයුතු කරාම ඉතින් ඒ විදිහටම හංවඩු ඇති ගහනවා. හැබැයි තව පාරවල් තියෙනවා කියලා දැක්කොත් අන්න වෙනස් වෙන්න පුළුවන්. වෙනස් පාර ගියොත් වෙනස් කෙනෙක්. ඉතින් පුළුවන් වෙනස් වෙන්න. අවශ්‍ය නම් පුළුවන්. ඒ හැම දෙයක්ම වෙනස් කරගන්න ඕනෙත් නැහැ. එයා කැමැති පාට අකමැති පාටට කැමති වෙන්න පුළුවන්. හොඳටම පුළුවන්. පේන්න බෑ කියපු දෙයක් නොදකින්න බැරි තරමට කැමති වෙන්න පුළුවන්. ඒ වගේම නොදකින්න බෑයි කියලා ආසාවෙන් හිටිය දෙයක් නොදකින් කියන තැනට එන්න පුළුවන්. එහෙම වෙනවනේ. හිතලා නෙමෙයි එහෙම වෙනවා. දැන් හිතලා පුළුවන් කරගන්න. ඉතින් ඒ ඕනම දෙයක් වෙනස් කරගන්න පුළුවන්. විදි හැමදේම වෙනස් කරගන්න ඕනේ නැහැ. වෙනස් කරගන්න හිතන විදිය. හිතන විදිය වෙනස් කරගන්න. කැමැති පාටක් අඳින්න. හැබැයි ඒ පාටම ඒ විදිහටම නැති වුණා කියලා දුක් වෙන චින්තනයක් තියෙන අන්න ඒ චින්තනේ වෙනස් කරගන්න. මෙන්න මේ කාන්ට ලුණෝනේ, පැණියෝනේ, සීනියෝනේ, මිරිස්සෝනේ කියන චින්තනයක් තියෙනවනේ. ඒ කාන්ට නොලැබුණොත් නෑ ප්‍රශ්නයක් නෑ කියන චින්තනේ වෙනස් කරගන්න. මිරිස් නෙමෙයි වෙනස් කරගන්න ඕනේ. සීනි ලුණුත් නෙමෙයි. ඒ විදිහට නැති වුණත් දුකක් නෑ. රහ වෙනස් වෙන්න පුළුවන්. රහ කියන්නේ එකක්. දුක කියන්නේ තව දෙයක්. මේ දෙක අතර අනිවාර්ය සම්බන්ධයක් නැහැ. අපි සම්බන්ධ නැති දෙකක් එකට මෝඩකම හිඳ ගැට ගන්න. ගැට ගැහුවාම එකක් වෙනස් වෙනකොට අනිත් දේ වෙනස් වෙනවා. දෙන්නෙක්ව එකට ගැට ගැහුවාම ඉතින් එක්කෙනෙක් වැටුණොත් අනිත් කෙනත් වැටෙනවා. එක්කෙනෙක් හිතනවා අරයා හින්දායි මං වැටුනේ. මෙයා හිතනවා එයා හින්දායි මං වැටුනේ. නෑ මේ ගැට ගහපු නිසායි වැටුනේ. ඉතින් ගැට ගහන්න ඕනේ නැති දේවල් එකට ගැට ගැහුවාම මේ ප්‍රශ්නේ එනවා. රහ එකක් දුක තව දෙයක්.
අවසරයි සර්. මේ chat box එකට ලැබුණු ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි එක ප්‍රශ්නයක්ම නෙවෙයි, මම ඒක කියවන්නම්. දැන් කල භාවනාව දෙයාකාරයෙන්ම, එනම් ගැටලුවක් ඇති වූ විට සහ ගැටලුවකට නොයා සමතයකට පත් කරගත් අවස්ථාවක් සිදු කළ නිසා පැහැදිලි වුණා. මේ අවස්ථා දෙකේම වී ඇත්තේ සිහි බුද්ධියේ අඩු වැඩි වීමක් බව. සිහි බුද්ධිය ප්‍රවේශමෙන් ජීවිතය වගේම පරිහරණය කළ යුතු බව වැටහීමක් ඇති වුණා. බොහෝම ස්තුතියි ඒ සරල නමුත් ප්‍රායෝගික පැහැදිලි කිරීමට. දෙවැනි ප්‍රශ්න කියන්නද සර්?
හොඳයි.
ඔබතුමා කිව්වා සතියෙන් නොසිතීම නිසා වැරදි දේ කරන බව. සමහර අවස්ථාවලදී සතියෙන් සිටියත් එම ප්‍රශ්න ගැන දත්තයන් ගැන නොදැකීම නිසා වැරදි තීරණයක් ගත හැකි නේද? පෙරුවන් සරණයි.
අනිවාර්යයෙන්ම ගන්න පුළුවනි. ඉතින් මේ එතනදී මේ තීරණයකට එන්න හදිස්සි වුණා වෙන්නත් පුළුවන්. කියන්නේ අවශ්‍ය සියලුම තොරතුරු, තීරණයක් ගන්න අවශ්‍ය සියලුම තොරතුරු වලට හුඟකන් දෙන්න හොයාගන්න යන්න නැතුව එකකින් දෙකකින් නැවතිලා මේ තමයි සියලුම දත්ත කියා හදිස්සි වෙලා තීරණයක් ගත්තා වෙන්න පුළුවන්. අනේ ඒක තමයි සිහි බුද්ධිය අඩුව. මේ සිහිය තිබ්බොත් ඒ ලැබිච්ච තොරතුරු ටික දන්නවා. හැබැයි තීරණයක් ආවනේ මේ තමයි සියලුම තොරතුරු, මින් එහා තොරතුරක් නැහැ කියලා. එය වැරදි තීරණයක්. ඒ වැරදි තීරණය නිසායි වැරදි අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගත්තේ. දැන් මේ කාරණියත් හොයාගත්තනම් මේ සිහිය විතරක් මදි කියා මේකට සිහි බුද්ධියක් තෝරන්න. සිහියෙන් කරන්නේ ලැබෙන තොරතුරු හඳුනාගන්න එක. සිහිය කරන්නේ වර්තමානයේ හඳුනාගන්නවා. වර්තමානයේ කියන්නේ තොරතුරුනේ. වෙන වර්තමානයක් නැහැනේ. ඒතර වර්තමානයේ හඳුනා ගැනීම තමයි සිහියෙන් කරන්නේ. මේ හඳුනාගත්ත වර්තමානයට රැවටෙන්නේ නැතුව සිටීම තමයි සිහි බුද්ධිය. මේ වර්තමානයට රැවටෙන්න එපා. ඒතර වර්තමානයේ මදිනම් මදිනම් කියන්නේ වර්තමානයේ අපිට ලැබුණු තොරතුරු ටික මදිනම් තීරණේ දෙන්න නැත්නම් තීරණේ ගැනීම කල් දාන්න. තව තොරතුරු හොයාගන්න. තීරණයක් ගන්නම වෙනවා නම් తాවකාලික තීරණයක් ගන්න. වඩාත් නිවැරදි, වඩාත් වැඩි තොරතුරු ලැබෙනකොට වෙනස් කරන්න පුළුවන් තීරණයකට එන්න. මේ විදිහට අත්දැක බැලීමෙන් තමයි මේ ගමනේ යන්න වෙන්නේ. එකපාරටම පරිපූර්ණ තීරණයක් ගන්න බෑ. එහෙම ගන්න පුළුවන් නම් අපිට එකපාරටම තීරණයක් ගන්න පුළුවන් නේ. සංසාරය ඉවරයි, මෙතනින් එහා ගමනක් නෑ කියලා. ඒක ගන්න බෑ. ටික 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 තමයි මොහුකුරා යන්නේ. ඊළඟ ප්‍රශ්නේ.
ඊළඟ ප්‍රශ්න සර්. සර්, යම්කිසි කෙනෙක් අපිට අසාධාරණයක් කරන බව හොඳින්ම වැටහෙන වෙලාවක, එම පුද්ගලයාගෙන් එම අසාධාරණය නිසා අපට වෙන බලපෑම අඩු කරගන්නට හොඳම ක්‍රමය එම පුද්ගලයාගෙන්ම එම අසාධාරණයට පිළියමක් ඉල්ලා සිටීම බව මෙම භාවනාව කිරීමේදී වැටහුණා. ඒ සිහි බුද්ධිය ක්‍රියාත්මක වීමක්ද? එම පුද්ගලයාගෙන්ම පිළියමක් ඉල්ලා සිටීම යනු ඔහු රැවටීමකට ලක්කිරීමක් හෝ අපි කරන කපටිකමක් කියා සිතෙනවා. එසේ කපටිකම් නොකර සිටීම නිසා අපි අසාධාරණයට ලක් වෙනවා. නමුත් කපටිකම් කිරීම ජීවිතයට සමීප නැති නිසා, පුරු නැති නිසා අසාධාරණයට ලක්වීම වැඩිවන බවයි හැඟෙන්නේ. මෙවන් අවස්ථාවකදී ගත හැකි පිළියම කුමක්ද?
ඔව්, මේ ටිකක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. කළ යුතු කාටත් ප්‍රයෝජනවත් වැදගත් අංශයක් පිළිබඳවයි ඒ කල්‍යාණ මිත්‍රයා ප්‍රශ්නයක් විදිහට මතු කරන්නේ. නමුත් කෙටියෙන් සරලව කතා කළොත් අසාධාරණ පැත්තකින් තියන්න, අසාධාරණ කියන්නේ බොහොම බරපතල මාතෘකාවක්. ඒ මාතෘකාව අපි වෙනම දවසක ඉඩක් ලැබුණොත් කතා කරමු. මොනවටද අසාධාරණේ කියන්නේ? ඒක අසාධාරණයක් වෙන්නේ කොහොමද? කොහොම හරි තව කෙනෙක් මුල් වෙලා ඒක තව කෙනෙක් නිසා අපට හිරිහැරයක් වෙනවා නම්, ඔව්, ඒක ඒ සඳහා ඉතින් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ අපිට හිරිහැර කරන්නේ කවුද කියනෙකුට වෙනස් වෙනවා. සමහර කෙනෙක් එක්ක අපිට කතා කරන්න පුළුවන් ගිහිල්ලා. කතා කළා සමහර තේ දන්නේ නැති වෙන්න පුළුවන්, ඇත්තටම මෙහෙම අසාධාරණයක් අපිට වෙන බව. එහෙනම් දැනුවත් කරන්න, දැනුවත් කළොත් ඒ අඩු කරගන්න නවත්ත ගන්න පුළුවන්. සමහර විට ඒ තනත්තගේ ආකල්පයේ ආකල්පයක් තියෙන්න පුළුවන් මේ අපව නිවැරදි කරන්න ඕන. ඒ සඳහා අපහසුතා ඇති කරනවා වෙන්නත් පුළුවන්. අපි වැරදි කියලා එයා හිතන් ඉන්නවා. ඒ නිසා අපි නිවැරදි කරන්න යම් යම් ප්‍රශ්න ඇති කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් එතෙන්දි ඒ කාරණය අපි දෙගොල්ලෝම අඳුනගන්න එක වටිනවා. අපි එහෙම හිතන්නේ නැහැ. ඒ තැනත්තා හිතනවා එයා හිතන්නේ කොහොමද කියලා අපි අඳුනගන්න එක වටිනවා. ඒ තැනත්තටත් අපිව අඳුන්ලා දීම වටිනවා. එතෙන්දි කතා බහ කිරීම වැදගත්. තුන්වෙනි අවස්ථාව තමා මේ කෙනෙක් ඉන්න පුළුවන් එයින් සතුටු වෙනවා. තව කෙනෙකුට රිදවලා සතුටු වෙනවා. දැන් එහෙම අවස්ථාවක නම් කතා කරන්නට යෑම පමණ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අපිට රිදෙන බව තේරෙන්න තව තව රිදවන්න තමා බලන්නේ. මොකද ඒ තැනත්තගේ සතුට තියෙන්නේ අපේ වේදනාව උඩ. ඉතින් ඒ මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එබැවින් මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් කෙනෙකුට එයාට ගිහිල්ලා අනේ මට ඔයා නිසා ලොකු දුකක් විඳින්නේ කියලා කිව්වොත් එයින් ඒතනත්ගේ සතුට ඒතනත් හිතනවා තමන් සතු වෙන ක්‍රමය හරි ඒ ප්‍රතිඵලදායි කියලා වඩ වඩාත් අපිටත් රිදවන්න පුළුවන්. තව මෙච්චර කල් රිදවපු නැති අයටත් රිදවන්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථාවක නම් නොරිදුනා වගේ ඉන්න එක තමයි හොඳ. අපිට අසාධාරණයක් නෑ වගේ ඉන්න බලන්න. එහෙම අවස්ථාවකදී ඒක කපටිකමක් නෙමෙයි. ඒකට කපටිකම කියන වචනේ කිව්වත් කමක් නෑ. හැබැයි මට හිතෙන්නේ කපටිකමක් කියලා. අපිට ඇතුලෙන් දිදුනත් දිදුන් නෑ වගේ ඉන්න බලන්න. සාමාන්‍ය විදිහට ඉන්න බලන්න. එහෙම හිතේ තොරය තව වැඩි කරන්නත් පුළුවන්. හැබැයි එතෙන්දීත් එහෙම හිතියොත් මේ අත්හැරලා දාන්න පුළුවන්. ඒ මේක හරියන්නේ නැහැ කියලා. අපි වෙන කෙනෙක් රිදෝණ එක යනවත්යිද නැද්ද දන්නේ නැහැ. අපිට රිදෝණ එක නවත්තන්න පුළුවන්. ඒ වගේම මේ තව කෙනෙකුට රිදවලා සතුටු වෙනවා නම් කෙනෙක් අපි දන්නවා නම් එයා මේ අසාධාරණී කරන්නේ යාට වෙන සතුටක් ලබන්න දන්නේ නැහැ ඒ නිසයි කියලා. එහෙම නම් ඉතින් මේ සැබෑ සතුට මොකද්ද කියන එක, ඒ කියන්නේ අහිංසකව සතුට වෙන්න පුළුවන් ක්‍රම කරුණාවෙන් හඳුන්ලා දෙන්න. මේ ප්‍රශ්නේ කියන්නේ නැතුව දෙතනක් හිතනවා නම් කපටිකමක් කියලා, ඒ කපටිකමත් හොඳයි. මේවා නිසා මට ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ නැති කරන්නයි මම ඔබට මේ හරියට සතුටු වෙන ක්‍රම මේ අඳුන්ලා දෙන්නේ, මේ පොත දෙන්නේ, මේ CD තැටිය දෙන්නේ, මේ YouTube channel එක පෙන්වන්නේ. ඒ නිසා නෑ එහෙම කියන්න එපා. හැබැයි ඉතින් එයාට ඇහෙන්න පේන්න තියන්න ඒ වගේ දේවල්. එහෙම තිබ්බහම සමහර විට කෙනෙක් පළවෙනි දවස් දෙවෙනි දවස් නැති වුණත් එක දවසකින් හරි අහන්න බලන්න කියවන්න පටන් ගනි. එහෙම කළොත් වෙනස් වෙන්න පුළුවන්. මේවට කියන්නේ උපක්‍රම කියලා. එයා ඒ උපක්‍රමයක් හරියටම පුද්ගලයා තේරුම් ගත්තොත් උපක්‍රමයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එයින් අපිටත් යහපතක් වෙනවා, ඒ තැනැත්තටත් යහපතක් වෙනවා, තවත් අයටත් යහපතක් වෙනවා. අන්න ඒ කරුණාව සහ සීබුද්ධිය මේ දෙකම පාවිච්චි කළොත් සෑහෙන ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි මුළු ජීවිත කාලෙම මහන්සි වුණත් ඔහොම එක්කෙනෙක් දෙන්නෙක්ව වෙනස් කරන්න පුළුවන්. 100ක්ද 100ක් නම් බෑ. 1000ක්ද 1000ක් කොහොමද බෑ. ඉතින් ලෝකෙ මිනිස්සු බිලියන ගානක් ඉන්නවා. එනිසා අසාධාරණේ තමයි වැඩි. සර්ව සාධාරණ ලෝකයක් සමාජයක් කියන්නේ ලස්සන ඊනයක් සැපෑ නොවන.
අවසරයි සර්. දැන් සර් සිහියේ වර්ධනයත් සමග සර් දැන් කලින්ට වඩා මොකක් හරි අපි කාර්යයක් කරනකොට අපි හිතමු දැන් වාහනයක් එළවීම කියලා. ඒකට ඒක සර් කලින්ට වඩා ඉක්මනට කරන්න පුළුවන් ගතියක් එනවා. නිරායාසයෙන්ම එහෙම ඒ වගේ තත්ත්වයක් ආපුවහම අපි ඒක සිතලම ඒ වේගය අඩු කර ගැනීමක් කරන්න ඕනේද?
අනවශ්‍ය වේගයක් නම් අඩු කරගන්න. එතකොට අනවශ්‍ය වේගය කියන්නේ ශක්තිය වැඩියෙන් හානි වෙනවා. මානසික ශක්තිය, කායික ශක්තිය, සම්පත් මේවා වැඩිපුර නාස්ති වීමක් නෙවෙන්නේ. සම්පත් ඉතිරි කරගන්න පිළිවන් වේගය අඩු කළොත්. ඉතින් බලන්න මේ වෙලාවේ කොපමණ වේගයක්ද ඕනේ සහ මේ ඇවිල්ලා තියෙන වේගය කොපමණද මේ දෙක අඩු වැඩිය සමබර කරගන්න. යම් වේගයේ මදි නම් වේගය වැඩි කරගන්න, ඒ යන අවශ්‍ය වේගයෙන් නම් වැඩි වෙන්නේ ඒ වේගෙට යන්න. හැබැයි ඕනෑට වැඩි වේගෙන් නම් යන්න වේගය අඩු කරගන්න.
හරි, බොහොම
සුබ. අවසරයි සර්. සර් දැන් ඔය ධර්මතාවයන් හඳුනා ගන්නකොට අපි සති සම්පජන්ණය මෙවලම කිරිට පාවිච්චි කරනවා. ඒ වගේම යෝනිසව මනසකාරයක් භාවිත කරනවා නේද හේතුඵල සම්බන්ධතාවයේ. එතකොට මේ වචන දෙකම එකම අදහසට කියවෙන්නේ එහෙම නැත්නම් දහමේ ප්‍රායෝගික භාවිතාවේදී වෙන ඵලයන් දෙකකට භාවිතාවේදී මේ කාරණා දෙක.
දෙක අතර සම්බන්ධයක් තියෙනවා. මේ යෝනිසව මනසකාරයට සති සම්පජන්නේ ඕනේ. මේ සති සම්පජන්නේට යෝනිසව මනසකාරයේ නොතිබුණා කියා ගැටලුවක් නෑ. සති සම්පජන්නේ එන්නේ වර්තමානයේට. මේ වෙලාවේ අපි හිතන කියන කරන දේ දැන ගැනීම තමයි සති සම්පජන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ මෙහෙම වුණේ ඇයි කියලා බලන එක. ඒ ප්‍රභවයේ හොයන එක. අපිටම අපි දැන් බොහොම සංසුන් වෙන්නේ කියා. ඒතර යෝනිසෝ මනසිකාරේ ඕන වෙන්නේ සංසුන්තාවේ ඇති උනේ කොහොමද? කොහොමද මම සංසුන් කෙනෙක් බවට පත් උනේ? අනේ ඒකට ආපස්සට බලන්න වෙනවනේ. ඒ සඳහා ඒ මෙවලම තමයි යෝනිසෝ මනසිකාරය. දැන් මෙහෙම මම උත්තරයක් දෙනකොට ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඇයි? ඒතර මං එහෙමද ඉන්නේ? එහෙම නෙවෙයි නම් එහෙම නැතුව ඉන්නේ ඇයි මං? දැන් මේව හොයාගන්න එක තමයි යෝනිසෝ මනසිකාරය. ඒට සති සම්පජාන්නේ ඕනේ. සති සම්පජාන්නේ නැතිව යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ඒ යෝනිසෝ නෙමෙයි අයෝනිසෝ. මේ දෙකක් හැබැයි බොහොම කිට්ටුවෙන් සමීප සම්බන්ධතා තියෙන ආධ්‍යාත්මික ගමනට අත්‍යවශ්‍ය මෙවලන් දෙකක්. හොඳයි කල්‍යාණ මිත්‍රයනි, මේ අපිට අම්බලමින් කියන්ට වෙලාව හරි. ආයි දවසක තවත් අම්බලමකදී මුණ ගැහෙන තුරු අද අවධානය යොමු කළ කතාබහ කළ තේරුම්ගත් අමුද්‍රව්‍ය ටික එකතු කරගෙන පාරුවක් හදාගමු. මේ මොහොතේ සිට ජීවත් වෙනකොට එන රැලි වලින් එතෙර වන්නට, ඒවට උඩින් යන්නට ඒ අදිස්ථානයෙන් අපි සමුගනිමු. සෑම දිනාටම සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා.